ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, දැන් මෙහෙමනම් කාල වේලාව අපි ලබා ගන්නවා ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව කතා බහ කරන්න. මැතිවරණයක් අභියස සිටින්නේ ශ්‍රී ලාංකික ඡන්දදායක පිරිස. ඉතින් මේ වෙනකොට ලංකාවෙන් මැතිවරණය හා සම්බන්ධ වන උණුසුම් ප්‍රවෘත්තිත් ඒ වගේම තවත් වැදගත් කාරණා කීපයකට එකතු කරගෙන අදත් ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තාකරණයට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්, සුබෝදෑසනක්.
ආයුබෝවන් දිලුක්ෂී, සුබෝදෑසනක්.
ඊයේ මැදම රාත්‍රියේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණා. අපි කැමැති මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම, ඒ වගේම ඒ සඳහා පැවති වාතාවරණය සහ මේ කටයුතු සිද්ධ වුණේ කොහොමද කියලා මුලින්ම දැනගන්නවා මෙන්.
ඔව්, මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මැදම රාත්‍රියේ සිට නවත්වනු ලැබුවා. ඡන්දේ ප්‍රකාශ කිරීමට පැය 48කට කලින් ඡන්දදායකයන්ට නිදහසේ දේශපාලනඥයින් දැනුවත් කළ කාරණා, කියන්නේ රට පිළිබඳව තමන්ද දැනුවත් කළ කාරණා සාකච්ඡා කරන්න කාලය ලබා දෙනවා. ඒ අනුව තමයි මේ අවස්ථාව උදා වුණේ. දැන් ඊයේ දිනේ ආණ්ඩුව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සඳහා දිරිවීම ඔවුන්ට ශක්තියක් වීම ඊයේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සිදු කරනවා පිදුටුවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ කණ්ඩායම් දෙකේම අවසන් ජන රැලි කොළඹ කේන්ද්‍ර කරගෙන, මැද කොළඹ සහ බොරැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැත්වුණා. ඒවායේත් අපි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරය පිළිබඳව, පක්ෂ වැඩ කරපු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් විශේෂයෙන්ම ඊයේ අවසන් ජන හමුව පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ, එම නැත්නම් ජාතික ජන බලවේගය පක්ෂයක් විදිහට අවසාන දිනේ මේ සෙනඟ පෝලිම් අතර, ජනතා පෝලිම් අතර ගිරවෙන්න ගිහිල්ලා තිබුණේ නැහැ. ඔවුන් සාමාන්‍ය පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන ගියා. ඒ අනුව සියලු දෙනාට අවස්ථාව හිමි. බදාදා උදෑසන 7 ඉඳලා තමන් කැමති නියෝජිතයින් ඉදිරි වසර 5 පුරාපත් කර ගැනීම වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා ගන්න.
ඒත් එක්කම අපි කරුණු විමසා බලමු මනෝජ්, මේ ඡන්දය පැවැත්වෙන ආකාරය සහ ඡන්දය පැවැත්වීම සඳහා මේ වෙනකොට කොයි ආකාරයේ කටයුතුද සූදානම් වෙමින් පවතින්නේ කියලා. ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව සහභාගී වෙන නිලධාරීන්, එතකොට පොලිසිය සහභාගීත්වය, ආරක්ෂාව, විශේෂයෙන්ම මේ COVID-19 තත්ත්වය යටතේ මේ ඡන්දය පැවැත්වන්නේ විශේෂිත ආකාරයකට, ඒ සඳහා මේ වෙනකොට සූදානම් කළ තියෙන ක්‍රමෝපායන් පිළිබඳවත් අපි සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරමු ඊළඟට.
ඔව්, නිරෝධායන නීති බලාත්මක වන කාල සමයක වෙනදා මෙන් නිදහසේ කණ්ඩායම් විදියට ගිහිල්ලා ඡන්දය දාන්න ඉඩ ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහා මාර්ගයේ ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයේ, ඡන්ද පොලේ, මේ හැමතැනකම සෞඛ්‍ය ආරක්ෂිත විධි විධාන තහවුරු කරන්න ඉඩ සකස් කරලා තිබෙනවා. කොමුණත් පාර්ලිමේන්තුවට සභිකයන් 225 තෝරා ගැනීම සඳහා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයන් 7,452 ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් පක්ෂ 40ක් නියෝජනය කරමින් පක්ෂ සමාජිකයන් හැටියට 3,652 මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම ස්වාධීන කණ්ඩායම් වලින් 3,800 මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරලා මාස 5කට පමණ පසුවයි මේ මැතිවරණය පැවැත්වෙන්නේ. ඒක විශේෂිත තත්ත්වයක්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව විසිරුවලා දින 10-14 අතර කාලයේදී නාම යෝජනා කඳවන්න ඕනේ. නාම යෝජනා කඳවලා ඉදින් ඉඳලා සති 5-7 අතර කාලයකදී මැතිවරණය පැවැත්වෙන්න ඕන. නමුත් මෙවර ඊට වඩා විශේෂ තත්ත්වයක්. මාර්තු මාසයේ පළවෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරෙව්වා. අප්‍රේල් 25 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය කියලා ප්‍රකාශයට පත් වුණත් කොවිඩ් තත්ත්වය අනුව එය පස්සට ගන්න කල් දාන්න තීරණය වෙනවා. තවමත් පාර්ලිමේන්තුව රැස්වන දිනයක් පිළිබඳව අවසන් ගැසට් නිවේදනයක් ඉදිරිපත් වෙලා නැහැ. ඡන්ද මධ්‍යස්ථාන 12,984 තීරීපත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද කියන නාම ලේඛනයත් මේ සතියන්තයේම බොහෝ දුරට ප්‍රකාශයට පත් කරන්න නියමිත බව තමයි වාර්තා වන්නේ. අමාත්‍ය මණ්ඩලයත් බොහෝ දුරට සතියන්තයේ හෝ ඉන් ආසන්න දිනයක පක්වේ කියලා විශ්වාස කරනවා. බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය තාම සඳහන් කරන්න නැතුණත් බොහෝ විට ඒ දිනය මේ 20 වෙනිදාට කලින් දිනයක් බවට පක්වේ කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් රාජ නිලධාරීන් 1,00,000කට ආසන්න පිරිසක්, පොලිස් නිලධාරීන් 85,000ක් පමණ චන්ද රාජකාරියට යෙදෙනවා. ඒ සියලු දෙනාට බදාදා උදේ 7 ඉඳලා හවස 5 වෙනක ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙනවා. ඕක තමයි දැනට තියෙන තත්වය. විශේෂයෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණත් සියලු පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරලා තිබුණා අද පෝය දවසේ සියලු පක්ෂවලට මැතිවරණ ප්‍රචාරණයේ දෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඕමුණත් මැතිවරණ රෙගුලාසි වලට අනුකූල වෙමින්ම අද ඒ අවස්ථාව පක්ෂවලට හිමිවන්නේ නැහැ. ඊට අදාළ අවසරය නීතිය මගින් සලසලා නැහැ මේ වෙනකොට අද පොහොය දිනේ වුවත්.
ඡන්ද ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමෝපායත් මෙවර වෙනස් නේද? දැන් අපි දන්නවා ඡන්දයක් අවසන් වුණු වහාම ශ්‍රී ලංකාවේදී තපල් ඡන්ද ගණන් කිරීම මුලින් ආරම්භ වෙනවා. ඊට පස්සේ ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල ක්‍රමෙන් ලැබෙන්නට පටන් ගන්නවා. නමුත් මෙවර මේ COVID-19 තත්ත්වය නිසා එය යම් වෙනසකට ලක්වන බවට තමයි මීට කලින් මාධ්‍ය සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කිරීමක් කරලා තිබුණේ. අපි ඒ පිළිබඳවත් ඔබෙන් යලිත් විමසා දැනගන්නට කැමති මැතිවරණ ප්‍රතිඵලය කොහොමද ලබා දෙන්නට සූදානම් වෙලා තියෙන්නේ කියලා.
ඒ කියන්නේ මෙවර මැතිවරණ රාත්‍රියක් නෑ කාලයකට පස්සේ. නිදි වර්ජිත රාත්‍රියක් කාටවත් ගත කරන්න සිද්ධ වෙන්නේ නෑ. මේ තත්ත්වෙත් එක්ක බදාදා දවසේ ඡන්දය ප්‍රකාශ කරයින් පස්සේ වෙනදනම් බදාදා සවස් යාමේම ඡන්ද මනාප ගණන් කරන්න පටන් ගන්නවා. නමුත් මෙවර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිද්ධ වන්නේ ඊළඟ දවසේ බ්‍රහස්පතින්දා උදෑසන කාලයේ ඡන්ද ගණන් කරන්න. එතකොට ප්‍රතිඵල දෙන්න පළවෙනි ප්‍රතිඵලය අහන්න හම්බ වෙන්නේ බොහෝ වෙලාවට පස්වරුවේ බ්‍රහස්පතින්දා දිනේ. 1-2 විතර වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එක්ක අපේක්ෂකෙන් ලබා ගන්න මනාප පිළිබඳ තොරතුරුත් අපිට සිකුරාදා දිනේ, සිකුරාදා රාත්‍රියට පෙර ලබා දෙන්න හැකියාවක් ලැබුවේ කියලා තමයි මෙතුන් කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඒ අනුව දින 3ක් දිවෙන ක්‍රියාවලියක් හැටියට මෙවර මෙතිවරණ ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.
මැතිවරණයත් මැතිවරණය හා සමගාමීව යන අනෙකුත් පොදු කාරණාත් සාකච්ඡා කළයින් අනතුරුව මැතිවරණ ප්‍රතිඵලයටත් ටිකක් බලපෑ හැකි කාරණාවක් පිළිබඳව මීළඟට මං තොරතුරු විමසා දැනගන්නට කැමතියි ඔබෙන් මනෝජ්. අපි දැක්ක මේ මැතිවරණ කටේ තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ 115 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවන්නට නායකත්වය විසින් තීරණය කරනු ලැබුවා. අපි දන්නවා දැන් සමගි ජන බලවේගය නමින් වෙනත් කොටසක් විදිහට, වෙනත් පාර්ශ්වයක් විදිහට මොවුන් තරඟවාදිනවා. නමුත් ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය විදිහට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය තවමත් තියෙනවා. මේ අර්බුදය කාලයක් තිස්සේ කතා වෙමින් තිබුණා. නමුත් ඡන්ද කටේ තියාගෙන මෙවැනි දෙයක් සිදු කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කළා. ඒ සම්බන්ධව මං කැමති දේශපාලන ශාස්ත්‍රයේ සිදුවන කතා බහ සහ මේ දෙපාර්ශ්වයේ විසින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයත් සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ශ්වයත් මොනවද මේ ගැන කියන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබෙන් තොරතුරු දැනගන්න මීළඟට.
ඔව්, 115 දෙනෙක් පක්ෂයෙන් නිරපුවා එක්සත් ජාතික පක්ෂය ඔබේ වචනෙන්මත් කියනවා නම් මැතිවරණය කටේ තියාගෙන. එතකොට පළාත් පාලනාචාර්ය නියෝජිතින් 61 දෙනෙක් ඒ අතර වෙනවා. ඒත් එක්කම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙක් ඒ අතර වෙනවා. මේ අය සඳහා අලුත් පුද්ගලයින් අලුත් මන්ත්‍රීවරුන් පත් කරනවා කියලා එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. පාර්ලිමේන්තු විසිරුවා ඇරපු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලුතෙන් පත් කරන්න අනවශ්‍ය වුවත් පළාත් පාලන නියෝජිතයින් අලුතෙන් පත් කරන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙනවා. අඛිල විරාජකාරී වසම් මහලේකම්වරයා සඳහන් කරේ මැතිවරණ කොමිසමට මේ ලේඛනය යවලා තියෙනවා ඉදිරි කටයුතු සඳහා. ඒ අනුව සමගි ජන බලවේගයට සහාය පළ කරපු එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වුණු පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙක් පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරා. ඒ වගේම සමගි ජන බලවේගයෙන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙක් පක්ෂ සමාජිකත්වය අහෝසි කරා කියලා පක්ෂයේ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරනවා. මේක ගොඩක් වෙලාවට සමගි ජන බලවේගය කියන විදිහට මේ පැවැත්වෙන මැතිවරණයේ ඔවුන්ට එල්ලවන පීඩනය හමුවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ගේ අවසාන දේශපාලන තුරුම්පුව හැටියට මේක පාවිච්චි කරපු වගක් තමයි සඳහන් කරන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනා අතරට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා විදිහට හිටපු සමගි ජන බලවේගයේ නායකයා විදිහට කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම ඇතුළත් කරලා නැහැ. ඔහු නැතුව පුද්ගලයන් 54 දෙනෙක් තමයි ඉන්නේ. අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, රංජන රාමනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඒත් එක්කම අශෝක ප්‍රියන්ත, තුෂාර ඉඳුනිල්, නලින් බණ්ඩාර, අශෝක අබේසිංහ, වඩිවේල් සුරේෂ් මෙන්න මේ අය පක්ෂ සමාජිකත්වය අහෝසි කරපු අය අතර ඉන්නවා. නමුත් ගමනේ ප්‍රමුඛයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රනිල් කුමාරසිංහ මහත්මයා කියන විදිහට මේ නීතිමය කටයුතු සිද්ධ කරන්න සාමාන්‍යයෙන් සතියන්තයේ ඔවුන්ට තියෙන නීතිඥවරුන්ට තියෙන කාල වේලාව ඉඩක් එක්ක ඉතින් දැන් මේ සතිය වෙද්දි මේ අයගේ නම් ටික එළියට ආවා. ඊළඟ සතියන්තවලදී ඉතුරු අයගේ නම් එළියට එන්න නියමිතයි. ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කරන්න නියමිතයි කියලා තමයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කළේ.
දැන් මෙවර ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලත් විමසා දැන ගැනීම වටිනවා. මොකද අපි දන්නවා තුන්වෙනි බලවේගය විදිහට ලංකාවේ දේශපාලනයේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය පසුගිය මැතිවරණ ගණනාවකදී කැපී පෙනුණ අඩු වැඩි වශයෙන් ඔවුන් ප්‍රතිඵල ලබා ගත්තා. ඉතින් මෙවර ජාතික ජන බලවේගය හරහා ඔවුන්ගේ ඉදිරිපත් වීමේදී ඔවුන් ජනතාවට ප්‍රකාශ කරන දේ හරහා ඡන්දදායකයාගේ මනාපය වෙනස් වේවිද, ඡන්දදායකයාගේ කැමැත්ත වෙනස් වේවිද, ඔවුන්ගේ මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය සම්බන්ධව තියෙන ආකල්පය වෙනස් වේවිද, වෙනස් වෙලාද ඇත්තටම ලංකාවේ? මේ කාරණා පිළිබඳව සලකා බලද්දී කොයි වගේ වාතාවරණයක්ද ජාතික ජන බලවේගය වටා ගොඩනැගිලා තියෙන්නේ ලාංකීය ඡන්දදායකයා පිළිබඳව කතා බහ කරද්දී මේ වෙනකොට?
ඔව්, දැන් මේ කාල සීමාවේ මාලිමාව ලකුණෙන් ජාතික ජන බලවේගයේ විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරිකයින් සාහිත්‍යවේදීන් කලාකරුවන් මේ අය පෙළ ගැහිලා ඉන්නේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙනවා සහ අවශ්‍යතාවයක් පිළිබඳව කතා කරනවා. ඉතා නුදුරේදී තමන්ගේ කණ්ඩායම වඩා ශක්තිමත් කිරීම රටේ තියෙන සමාජ ප්‍රශ්න ආමුවේ. නමුත් ඉතා කෙටි කාලයක් ඇතුලේ ඔවුන් ජාතික ජන බලවේගයේ පිටවුවයින් පස්සේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා. එතකොට මේ කොවිඩ් තත්ත්වය තිබුණා. ඊට පස්සේ ආයෙමත් දැන් මහා මැතිවරණය තියෙනවා. ඉතින් මැතිවරණ නැති නිදහස් කාල සීමාවකින් පස්සේ රටේ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් විදිහට ගොඩනගෙන්න ඔවුන් කණ්ඩායමක් විදිහට සූදානම් කියන එක ජාතික ජන බලවේගය සනාහ කරනවා. මේ කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයින් ඇතුළු කණ්ඩායමක් ඒක රාශිය වෙලානේ මේ ජාතික ජන බලවේගය පිහිටෙව්වේ. ඉතින් විශේෂයෙන්ම ප්‍රධාන දකුණේ දේශපාලනය කරන ප්‍රධාන පක්ෂ හතරක් පේන්න තියෙනවා බැලු බැල්මටම. ශ්‍රී ලංකා නිදහස් ජනසන්ධානය, එක්සත් ජාතික පක්ෂ ජන බලවේගය සහ ජාතික ජන බලවේගය. නමුත් මේ කණ්ඩායම් තුනක්ම මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කරන බව කිව්වත් පැහැදිලිව ජාතික ජන බලවේගය කියනවා මේක ඔවුන් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන මැතිවරණයක් නෙමෙයි, මේක ආණ්ඩුමාරු කරන මැතිවරණයක් නෙමෙයි, ඔවුන්ගේ නියෝජනය වැඩි කරගන්න ඔවුන් උත්සාහ කරන්නේ කියලා. ඒ අනුව පක්ෂයක් විදිහට ඔවුන් ශක්තිමත්ව මුහුණ දුන්නු දිස්ත්‍රික්ක කිහිපයකට වැඩි බරක් තියලා අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තිනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ වර ඔවුන්ට පසුගිය වතාවට වඩා නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළේ ලබා දෙයි කියලා. ඔවුන්ම කියන විදිහට මේක 10%-15% ප්‍රමාණයකට ඔසවා තබා ගන්න ඕනේ කියලා ලැබුණොත් ඉදිරි පරිවර්තනය සඳහා ඒක ඔවුන්ට රුකුලක් වෙන බව ඔවුන් කියනවා. 3% කියලා කියන්නේ මේ අමාරුවෙන් එන්ජින් එක කරකවා ගන්න පුළුවන් තත්ත්වයක්. මේක 10%-15% වුණොත් සමාජ වෙනසකට පක්ෂයක් විදිහට ඔවුන් සූදානම් බව තමයි ජාතික ජන බලවේගය සඳහන් කරන්නේ.
ඔය ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා ජාතික ජන බලවේගය සම්බන්ධව මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මහතා. දැන් අපි සාමාන්‍යයෙන් මේ මගේ කාලවකවානුවක වෙනත් පක්ෂයකට මේ ටිකක් වාසියත්පත් කර දෙන ප්‍රකාශ කරන්නේ නැහැනේ, මේක සාමාන්‍ය දෙයක් දේශපාලනේ. ඉතින් නමුත් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ කියනවා ටිකක් වැඩිපුර JVP එකෙන් මන්ත්‍රීවරු ආවොත් හොඳයි කියලා විපක්ෂයට. ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු ආවොත් හොඳයි කියන අදහස ඔහු එහිදී විශේෂයෙන් ප්‍රකාශ කළා. එතනදී ගම්ම වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් මේ ආණ්ඩුවට අවශ්‍යද කියන කාරණාව. අනිත් කාරණාව තමන්ගේ ජයග්‍රහණය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. මේ ඕනෑම පැත්තකින් අපිට මේක ගන්න පුළුවන්. මේ බැසිල් රාජපක්ෂ පළ කරපු අදහස
මේ ව්‍යවස්ථාව විකෘති වෙලා තියෙන ව්‍යවස්ථාව. ඉතින් ඒක නිසා අපි නව ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒ වගේම විධායකයන් ව්‍යවස්ථාදායකයන් අතර ගැටුම් ඇති නොවන විදිහේ ව්‍යවස්ථාවක් විය යුතුයි. ඒ වගේම ස්වාධීන කොමිෂන් ඇත්තටම ස්වාධීන කොමිෂන් බවට පත් වෙන්නත් කරදරයක් නැතුව ජනාධිපතිතුමාට මේක කරගෙන යන්න හොඳ පාර්ලිමේන්තුවක් හොඳ පිරිසක් එවන්න කියන ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ. අනිත් පැත්තෙන් මම කැමති ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම් සමහර විට ප්‍රකාශය ටිකක් ආందోళනාත්මක වෙනවා. නමුත් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවම කට්ටියක් විහිළු සපයනවා. අනිත් කට්ටිය බොළඳ කතා කියනවා.
දැන් මේ අත්අඩංගුවට ගැනීම මාලාවක් පසුගිය සතියේදී සිදු වුණා. මේවයි ඇතැම් කාරණා මේ මැතිවරණයටත් බලපාන කාරණා. මෙවර මැතිවරණ අපේක්ෂකත්වය දරන පුද්ගලිනුත් මේ අතර සිටිනවා. මෙවර මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු බවට පත්වලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරාල් ජයසේකර මහතාට මරණ දඬුවම හිමිවීම ඒ අතරින් විශේෂයෙන් කැපී පෙනුණා. ඔහුට මීට කලින් එල්ලවලා තිබුණු වෙඩිතැබීමක් හා සම්බන්ධව වන කහවත්ත ප්‍රදේශයේ සිදුණු වෙඩිතැබීමක් හා සම්බන්ධ වන කාරණාවක් අදාළ කරගෙන ඔහුට විතරක් නෙමෙයි තවත් ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙකුත් මේ වරදට හසු වුණා. මම ටිකක් ඒ පිළිබඳව කතා බහ කරන්න කැමතියි මනෝජ්. මේ ඔහු අත්අඩංගුවට ගැනීමේ හේතුව සහ ඔහුට දඬුවම් නියම වීම හා සම්බන්ධව වන කාරණාව පිළිබඳවත්.
මේ නියෝගයේ සඳහන් වන විදිහටම රත්නපුර ප්‍රදේශයේදී 2015 ජනවාරි 5 වෙනිදා හරියට ආසන්න දිනයකදී මේ 2015 අවුරුද්දේ ජනාධිපතිවරණයේ අපේක්ෂකෙක් විදිහට හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර කරන්න පවත්වපු රැස්වීමක සැරසිලි කඩා දැමීම, තුවාල සිදු කිරීම, ඒ වගේම නීති විරෝධී රැස්වීමක සමාජිකයන්ව සිටීම කියන කාරණා මත පදනම් වෙලා තමයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරේ. කරුණාදාස වීරසිංහ, මොහමඩ් ඩිල්හාම් කියන අයට වෙඩි තබා තුවාල සිදු කරලා මිනීමරන්න දැත් කිරීම, බියවැද්වීම, මේ ක්‍රියාකලාපයේදීම දොඩංගොඩගේ සුනිල් පෙරේරා එම නැත්නම් ශාන්ත දොඩංගොඩ කියන අය මරණයට පත් කිරීම, මේ චෝදනා ඇතුළු අභිචෝදනා 9ක් විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා 2016 සැප්තැම්බර් 13 වෙනිදා මීට අදාළව අභිචෝදනා ගොනු කරා. ඊට අනුව තමයි මේ තීන්දුව ලැබුණේ. තීන්දුවට අනුව සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර ශානකද සිල්වා, රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරාජ් ජයසේකර මේ 3 දෙනාට මේ සිද්ධීන් වලට අදාළව මරණ දඬුවම නියම කරා. විශේෂත්වය වන්නේ ප්‍රේමරාජ් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නපු අපේක්ෂකෙක්. ඒ අතරේ තමයි මැතිවරණ ව්‍යාපාරයේ හෝ එදිලින් අතරතුරේ තමයි ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ. කොහොම වුණත් මේක අවසාන අවස්ථාව නොවන බව ඔහුගේ කණ්ඩායමේ සමාජිකයන් ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පවත්වනු සඳහන් කරා. මොකද මේ මරණදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපැලක් ගොනු කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ අනුව ඉදිරියේදී එය සලකා බලනවද නැද්ද කියන කාරණේ, නිදහස් කරනවද නැද්ද කියන කාරණය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ තීරණය කරන්න පුළුවන්. දැන් ඇපීල් කිරීමේ අවස්ථාවක් ඔවුන්ට හිමි වෙලා තියෙනවා. කොහොම වුණත් දැනට ඔවුන්ට මරණ දඬුවම නියම වෙලායි තියෙන්නේ.
දැන් ඔහු මෙවර මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඡන්ද අපේක්ෂකයෙක්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා. එතකොට මේ අපේක්ෂකත්වය හා සම්බන්ධ වන කාරණාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යම් ප්‍රකාශයක් හෝ යම් නිවේදනයක් තියෙනවද? ඒක ඒ පුරපාඩුව එලෙසම යනවද? ඒක පිරවීමක් සිදු කරනවද? මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශයක් කළා තියෙනවද?
ඔව්, ඔවුන්ගේ පක්ෂයේ විදිහට ඔවුන් කියන්නේ මේක දඬුවමේ අවසානාත්මක තත්වේ නෙවෙයි, මේ දඬුවම සම්බන්ධයෙන් විමසා බැලීමක් කරන්න පුළුවන්, ඒ කියන්නේ අපැලක් යොමු කරන්න පුළුවන්, ඇපීල් කරන්න පුළුවන්. ඒ හින්දා ඔහුට තවදුරටත් මනාප ලබා දෙන්න කියන කාරණය, ඔහුට ඡන්දය ලබා දෙන්න කියන කාරණය, ඡන්දය ලබා දෙන්න බාධාවක් නැහැ කියන කාරණය පක්ෂයේ විදිහට සඳහන් කරලා තිබෙනවා, විශේෂයෙන්ම මාධ්‍ය හමුවක් උත් කියලා.
මීළඟට මම කරුණු විමසා දැනගන්නට කැමතියි මේ තවත් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව. ඒ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ශානි අබේසේකර මහතා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා අගෝස්තු මාසේ 7 වෙනිදා දක්වා. ඔහුට ගොනුවන චෝදනා සහ මේ සම්බන්ධව වන මේ වෙනකොට වාර්තා වන තොරතුරු පිළිබඳවත් මීළඟට දැනගන්න කැමතියි.
ඔව්, 2013 අවුරුද්දේ කලගිඩි හේන ප්‍රදේශයෙන් ගිනි අවිසවා ගැනීමේ සිද්ධියකට අදාළව සාක්ෂි සැඟවීමේ චෝදනාව යටතේ තමයි කොළඹ අපරාධ කොට්ටාසය ශානි අබේසේකර මහත්මයා වාර්තාඩංගුවට ගත්තේ පහුගිය 31 වෙනිදා. ඒ අනුව මේ මාසේ 7 වෙනිදා වෙනකන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ඔහු දැන් මේ වෙනකොට ඔහුව මහර බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පස්සේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයින් පස්සේ ඔහුව බන්ධනාගාරයට එව්වා. එහිදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරා. අනතුරුව වෛද්‍ය නිර්දේශවලට අනුව ඔහුව මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔහුගේ චෝදනාව තමයි 2013 අවුරුද්දේදී කලගෙඩියේන ප්‍රදේශයේ ගිනිඅවි ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය, දැනට මරණ දඬුවමට ලක් වෙලා ඉන්න වාස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිද්ධියකට අදාළව තිබුණු ගිනිඅවි ප්‍රමාණයක් සොයා ගැනීම, එහිදී ඊට අදාළ නිසි තොරතුරු ඉදිරිපත් නොකර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම, එම නැත්තම් මේ සත්‍ය වසන් කිරීමේ චෝදනාවක් තමයි ඔහුට එල්ල වෙලා තියෙන්නේ. ඒ අනුවයි ලබන 7 වෙනි දිනක ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාව.
තවත් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. අපි දැන් දන්නවනේ අර බන්ධනාගාරයේ ආයතා ක්‍රියාවලීන් සම්බන්ධව මේ වෙනකොට විමර්ශනයක් පැවැත්වෙනවා. ඒ හරහා ඒ කමිටුව මගින් යම් තොරතුරු හෙළිදරව් කිරීම සිද්ධ කරනවා කියලා. බන්ධනාගාර රැඳවියන්ට මේ ආයතනයෙන් පහසුකම් සැලසීම කියන චෝදනාව යටතේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා අනුරුද්ධ සම්පායෝ මහතාට චෝදනා එල්ල වුණා. වරන්තු නිකුත් වුණා. ඔහු අත්අඩංගුවට ගන්න බැරුව හිටියා. නමුත් කෙසේ හෝ දින 11කට වගේ කාලයකට පස්සේ ඔහු හොයාගත්තා. මෙතනදී වාර්තා වන කරුණු මොනවද මනෝජ්? දැන් ඔහු සංගවිලා ඉඳලා තියෙන්නේ කොහෙද? ඒ වගේම ඇයි ඔහු සංගවිලා සිටලා තියෙන්නේ? යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ පරමාර්ථයෙන්ද? මොකද අපි දැක්ක ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් උසාවියට කරුණු පවා ඉදිරිපත් කරනවා. මේ කාරණා සම්බන්ධයෙන් මොනවද මේ වෙනකොට වාර්තා වන තොරතුරු?
මේක ටිකක් ආందోళනාත්මක තත්වයක් බවටත් පත් උනානේ. මීට කලින් මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා අනුරුද්ධ සම්පායෝ, ඒත් එක්කම ජේලවරුන් විදිහට හිටපු සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න, තවත් කාලිංග කළුවක්ගල කියලා දෙවනපෙළ ජේලවරේ මොවුන් අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තු නිකුත් වෙලා තිබුණා. කොමුණක් ඒ වරෙන්තු නිකුත් කළා. දවස් 11කට පස්සේ තමයි ඊයේ අනුරුද්ධ සම්පායෝ මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා අත්අඩංගුවට අරගන්නේ. ඉතින් අනෙක් අය බාර වෙන්නයි ඔහු සැඟව සිටින්නයි ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම, එහෙම නැත්නම් ඔහුව අත්අඩංගුවට නොගැනීම කියන කාරණය ප්‍රශ්න සහගත වෙලා තිබුණා. අපි දැක්ක නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකුත් පවත්වනවා පසුගිය සතියේ. ඉතිහාසයේ නිසිද්ධියක් මීට පෙර දැකලත් නැහැ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙද්දි පොලිසිය ඊට වඩා පුද්ගලයන් අත්අඩංගුවට ගත්තනම් අපරාධකරුවන් සොයා ගියාන ඇයි මොහු අත්අඩංගුවට ගන්න පරක්කු වෙන්නේ? මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද වෙන්නේ ඇයිද කියන එක නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවක් පිළිම සඳහන් කළා. කොමනක් දැන් ඊයේ දින ඔහු අත්අඩංගුවට ගන්නේ කුරුණෑගල ශාන්තානා විද්‍යාලය ළඟදී හවස 3:35 විතර තමයි ඔහු අත්අඩංගුවට ගත්ත කියලා පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. ඒ බුද්ධි තොරතුරක් මත සිද්ධ වෙච්ච දෙයක් කියලා සඳහන් වුණා. මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂකතුළු කණ්ඩායමක් මේ බුද්ධි තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගත්ත කියලා තියෙනවා. කොමනක් දැන් ඔහු වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඇවිල්ලා තිබුණා ප්‍රකාශ සටහන් කරගන්න. ඔහුට එරෙහිව මෙතනින් ඉස්සරහට නීතිය ක්‍රියාත්මකව ඔබ දන්නවා අර ඒ සිද්ධියේ බරපතලකම. මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන් සුඛෝපභෝගී ජීවිත ගත කරලා තිබුණා. ඔවුන්ට ශීතකරණ, මයික්‍රෝවේව් ඔවන් මේ වගේ දේවල් පවා රැඳවියන්ට දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන්ට පාවිච්චියට ඉඩ සලසලා තිබුණා. මේවා කරේ කවුද, මේට අනුබල දුන්නේ කවුද කියන පදනමින් තමයි මේ පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණේ පහුගිය කාලේ.
ඔව්, ඒ වගේම මේ බන්ධනාගාරයට මත්කුඩු ප්‍රවාහනයේ සිදුවන ආකාරය පිළිබඳවත් ආందోళනාත්මක කරුණු පසුගිය කාලවක වානුවේදී හෙළිදරව් වෙමින් තිබුණා. පාර්සල් විදිහට මේවා සකස් කළ තාපේ මතින් විසිකිරීමේ කාර්යවේර සම්බන්ධ වෙලා හිටිය කීප දෙනෙකුත් අත්අඩංගුවට ගැනීම පවා සිද්ධ වුණා. මේ මත්කුඩු ආයතනයෙන් ප්‍රවාහනය සඳහා බන්ධනාගාරයේ ඇතුළෙන්ම ඒ නිලධාරීවරුන්ගේද සහයෝගය ලැබෙන බවට යම් චෝදනා එල්ල වුණා. ඒ අතරතුරේදී දැන් මනෝජ් මේක ටිකක් ආසජනක පැත්තකට යොමු වෙමින් තියෙනවාද කියලා හිතෙනවා. මේ උකුස්සන් බලලුන් වගේ සත්තුත් දැන් මේ කුඩු ප්‍රවාහණයට සම්බන්ධයි කියලා හෙලි වෙමින් තියෙනවා. මොකද මේ වගේ සත්ත කොටාශත් මේ මත් කුඩු ප්‍රවාහණයට උපයෝගී කරගෙන තියෙන බකට මේ වෙනකොට කරුණු හෙලිදරව් වෙමින් තියෙන නිසා මේ මොකද මේ කාරණාව ඇත්තටම?
ඔව්, අර මේ විවිධ සංදේශ කාව්‍යවල සඳහන් වෙලා තිබෙනවා ඒ ඈත අතීතයේදී රජ කාලයේ රාජධානි මාරු වෙන කාල සීමාවේ විවිධ රාජධානි වලදී සංදේශයන් යවන්න සත්තු පාවිච්චි කරා කියලා. ඊට පස්සේ මේ මෙවැනි කාර්යයන් සඳහා සත්තු පාවිච්චි කිරීම වාර්තා වුණේ මේ මක්කුඩු සම්බන්ධ කාරණේදී. දැන් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතයෙන් සමුවරන් තියෙනවා, ඔහුට ඔහුගේ ඔහු මියගිල්ල තියෙනවා කියලා ප්‍රවෘත්තියක් පළ වුණානේ. ඊට අදාළ කාරණා හෙළිවෙමින් තියෙද්දී ඔහුටම අදාළ උකුස්සෙක් පහුගිය දිනයක සොයාගත්තා ඔහු හරහා උකුස්සා මාර්ගයෙන් මක්කුඩු ප්‍රවාහනය කරලා තිබුණා කියලා. දැන් ඒ අතර තමයි මේ සොයා ගැනීම සිද්ධ කරේ බලලෙන් හෙරෝයින් ඒ වගේ ඊට අදාළ කුඩා තහනම් භාණ්ඩ රැගෙන ඉන්න පූසෙක් කොළඹ මැගසින් බන්ධනාගාරය ළඟදී එහෙම පාවිච්චි කරපු පූසෙක් පොලිස් නිලධාරීන් එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරීන් බාරයට අරගෙන තියෙනවා. අපි දැක්ක කොහොමද ඌව පාවිච්චි කරන්නේ කියලා. ඔහුගේ බෙල්ලේ යටපැත්තේ ඉතා සූක්ෂම ලෙස පුංචි පැකට් එකක් විදියට හදලා බෙල්ල වටේ ගැට ගහලා අරන් යන්න තමයි පූසාව පාවිච්චි කරලා තිබුණේ. ඉතින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාත් සඳහන් කළේ මේ බලලා බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී බන්ධනාගාර නිලධාරීන් හොයාගත්තා කියලා. මේ බලලගේ බෙල්ල බැඳලා තිබුණු පුංචි පාර්සලේ හෙරෝයින් ග්‍රෑම් 1.7ක් සිම් කාඩ් දෙකක් මෙමරි කාඩ් දෙකක් තිබුණා කියලා. ඉතින් ඔබත් කියෝගේ ටිකක් hina යන කාරණයක් සත්තු පාවිච්චි කරලා තිනවා ජාවා ආරම් සඳහා. දැන් පහුගිය කාලේ වැටලීම් අත්අඩංගුවට ගැනීම පාර්සල් විසිකිරීම මේ සියල්ල ගැන බොහොම තියුණු ඇසක් යොමු කරලා තිබුණා. ඒ අතරේ පූසෙක් පාවිච්චි කරලා ඒව තහනම් බාණ්ඩ යවන්න කටයුතු කරලා තියෙනවා.
ඔබත් අර සංදේශ කාව්‍ය පිළිබඳව සඳහන් කරද්දී දැන් අපිට මේක මේ උකුසු සංදේශය සහ බිලාල සංදේශය කියලා අපිට නම් මේ වෙනස් කරගන්නත් සිද්ධ වෙවි මේ යන කාරණා දිහා බැලුවහම. මීළඟට තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්න කැමතියි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණ කාලවකවානුවක් එළඹෙනකොට මේ විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග උද්ඝෝෂණ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඉතින් එක් එක් පාර්ශ්වවලට චෝදනා එල්ල වෙනවා මේ අවස්ථාවේදී පවතින රජය අපහසුතාවයට පත් කිරීම හෝ එක්කෝ පැමිණෙනට තියෙන ජනප්‍රියතම පාර්ශ්වය අපහසුතාවයට ලක් කිරීම උදෙසා මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග හෝ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා සිදුවන උද්ඝෝෂණ තුලින් බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ওই සාම්ප්‍රදායික කතාවම අපිට ඇහුණා වරාය උද්ඝෝෂණය හා සම්බන්ධව. ඔබට මතක ඇති මීට කාලයකට කලින් අපි මේ වරාය උද්ඝෝෂණය පිළිබඳව මේ ජූලි මාසේ මුලහරියේදී කතා බහ කළා. අර ගැන්ට්‍රි දුඹකර තුනක් සවි කරන්නේ නැතුව රඳවාගෙන තියෙනවායි කියන කාරණාව මූලික කරගෙන වරාය සේවක සංගමයේ විසින් මේ උද්ඝෝෂණය සිදු කරන ලැබුවා. පස්සේ වා නැගෙනහිර පරයන්තේ මේ භාවිතය සඳහා යොදා ගන්නවා කියන පොරොන්දුවත් එක්ක ඒ උද්ඝෝෂණය අවසන් වුණා. හැබැයි මේ වරාය නැගෙනහිර පරයන්තේ පිළිබඳව විශාල ආందోళනයක් තියෙනවා. මේක ඉන්දියාවට දෙන්න යනවා කියලා තමයි කතාව තියෙන්නේ. ඒකත් මූලික කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ වුණා මැතිවරණයත් ආසන්නයේදී. මම දැනගන්න කැමතියි මේ උද්ඝෝෂණයේ පසුපස හිටියේ ඇත්තටම මේ වගේ මේ සාමාන්‍ය පරිදි ඡන්දයක් ආසන්නේ සිදුවන වෘත්තීය සමිති ක්‍රියාකාරකීන්ද නැත්නම් සත්භාවයෙන් යුක්තව වරාය නැගෙනහිර පරයන්තය විදේශීය රටකට පැවරීමට විරුද්ධව ක්‍රියා කරන සේවක පිරිස්ද මොකක්ද මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු?
ඔව්, දැන් ඔය ප්‍රශ්නෙම මතුවෙලා තිබුණා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. මේ වෘත්තීය සමිති නායකයෝ ඊයේ දවසේ තංගල්ලට ගිහිල්ලා හිටපු ජනාධිපතිවරයා නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යවරයා හම්බ වෙලා ඔහු ලබා දුන්නු තීන්දුවක් මත තමයි මේ වැඩවර්ජනය මත උද්ඝෝෂණය අවසන් කරේ. මේකට අදාළ කාරණාවම තමයි දැනට මේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණණයක නතර කරන්න කියලා, ඒ වගේම මේ පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පවර ගන්න කියලා ඉල්ලන තමයි මොවුන් මේ උද්ඝෝෂණය කරේ. ඒ අතරතුර කිසිදු කාර්යයක් කරගෙන යන්න බැරි වෙන්න වැඩ බිඳවෙන්න වැටෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. වරාය අධිකාරිය සභාපතිවරයා ගැන කතා කරා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ජනාධිපතිවරයා අගමැතිවරයා කොළඹ නැති නිසා පෙරේදා මන්ත්‍රීවරුන් දෙන්නෙක් ඇව්වා. විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල කියන අය ඔවුන්ට හම්බුනේ තේතරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව ලිඛිතව ලියවිල්ලක් අවශ්‍ය බව වෘත්තීය සමිති සලහන් කරා. කොමුණත් ඊයේ දවසේ ඔවුන් වාචික ප්‍රකාශයක් අනුව මේ උද්ඝෝෂණයේ නිමාවට පත් කරා. ඔවුන් කිව්වේ අග්‍රාමාත්‍යවරයාව පෙර උදාහරණත් එක්ක විශ්වාස කරලා මේ තීරණය ගත්තා කියලා. ඔවුන් කියන්නේ දැන් කැබිනට් පත්‍රිකාවක් මේ කාරණේ හා සම්බන්ධව ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට මේ කැබිනට් පත්‍රිකාව ඇවිල්ලා තියෙනවා. විශේෂ භාර අමාත්‍යවරයා විදිහට ජෝස්කන් නැමැතිවරයාගේ අත්සන මේ කැබිනට් පත්‍රිකාවේ තිබුණා. ඒ හින්දා ඔවුන්ට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණේ කියලා අගමැතිතුමත් අහලා තියෙනවා. මේ ක්‍රියාවට ඍජුව සම්බන්ධ වෙච්ච 23 දෙනාගෙන් කවුරු හරි යම් දේශපාලන වැඩපිළිවෙලක අතකොලුවක් වෙලා තියෙනවා කියන කාරණේ අගමැතිතුමත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෘත්තීය සමිති කිව්වේ එහෙම කාරණයක් නෙමෙයි. මේ අරගලයට ප්‍රධාන හේතුව වෙලා තිබුණේ කැබිනට් පත්‍රිකාව එහෙම විශ්වාස කරන්න හේතුව තමයි. මේ කැබිනට් පත්‍රිකාව විශ්වාස කරන්න හේතුව තමයි ජෝස්කන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අක්ෂර ඒකේ තිබුණා. ඒ හින්දා මේ ගැනයි ඔවුන්ට තියෙන ගැටලුව කියලා. නමුත් එහෙම කැබිනට් පත්‍රිකාවට ඉඩ දෙන්නෙත් නැහැ. සමන් කැබිනට් මණ්ඩලයේ ඉන්න වෙලාවක එහෙම කැබිනට් පත්‍රිකාවක් ආවොත් ඒක සම්මත වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියන පොරොන්දුව අග්‍රාමාත්‍යවරයා දීපු නිසා සහ අග්‍රාමාත්‍යවරයාව මීට කලින් සිද්ධ වෙච්ච දේ විශ්වාස කරන්න පුළුවන් නිසා සෙසු සමාජිකයන්ට සෙසු වෘත්තීය සමිති සමාජිකයන් එක්ක කොළඹට ඇවිල්ලා සාකච්ඡා කිරීමෙන් පස්සේ තාවකාලිකව මේ උද්ඝෝෂණය නවත්වන්න වරාය සේවකයින් තීරණය කළා කියන ඒ අනුවයි වැඩ වර්ජනයයි සත්‍යග්‍රහයේ උද්ඝෝෂණයයි නිමාවට පත්වුණේ ඊයේ දින.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිය පළ කර සිටිනවා. ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේදී පවතුණු වාතාවරණය සම්බන්ධව අපිට තොරතුරු වාර්තා කිරීම පිළිබඳව මෙවරත්. ඉතින් තවත් දවසකට පස්සේ හෙට නෙමෙයි අනිද්දා ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණය පැවැත්වෙනවා. අපි මීළඟ සතියේ සඳුදා හමු වෙන්නේ මනෝජ් අලුත් ආණ්ඩුවකුත් එක්ක. ඉතින් අපිට තවදුරටත් බොහෝ දේවල් තියෙවි කතා බහ කරන්න. මැතිවරණයේ පැවති වාතාවරණය සහ අලුත් ආණ්ඩුවක් සඳහා සැකසමින් පවතින වාතාවරණය ලංකාවේ දේශපාලන ශාස්ත්‍රී. එහෙමනම් ඉතින් සාමකාමී යහපත් ඡන්ද කාල සීමාවක් ශ්‍රී ලාංකීය ජනතාවට උදා වේවා මේ කොරෝනා වෛරස මැද්දේ උවද කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි ඔබට සමු දෙනවා. ලැබෙන සතිය සඳුදා නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. ආයුබෝවන්, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලුක්ෂි, බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.